ඉසුරුදු ඩංගඩ මන්තුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ අද දින ඉදිරිපත් වෙන බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳව අදහස් දක්වන්නට මට කාලය ලබා දීම ගැන ප්‍රථමයෙන් ඔබතුමාට මගේ ස්තුතිය පළ කරනවා. අපි දන්නවා සමස්තයක් විදියට අපේ රටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට ප්‍රධාන බලපෑමක් අපේ රටේ බැංකු පද්ධතියෙන් ලබා දෙනවයි කියන කාරණය අපි සියලු දෙනාම දන්න කාරණයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒවා ස්ථාවරව පවත්වා ගැනීම වගේම මෙතන සඳහන් වන විදියට බැංකු සහය මූල්‍ය ආයතනවල ස්ථාවරත්වය ඉතාමත්ම ශක්තිමත්ව පැවතීම සමස්ත මූල්‍ය පද්ධතියට ඉතාමත්ම වැදගත්. අපි දන්නවා වාණිජ බැංකු, එහෙම නැත්නම් කමර්ෂල් බැංක්ස්, වගේම බලපත්‍රලාභී විශේෂ බැංකු, ලයිසන්ස් ස්පෙෂලයිස් බැංක්ස් යන ආයතන ශක්තිමත්ව ඒ මූල්‍ය ස්ථාවරත්වයකින් පවත්වා ගැනීම, ඒවායේ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව වගේම රටේ මූල්‍ය පද්ධතියත් ශක්තිමත්ව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වැදගත් වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ බැංකු පද්ධතියේ නියාමනය කිරීමේ බලය වගේම විශේෂයෙන් මේ මූල්‍ය ආයතන ගැනත් මෙතන සඳහන් වුණා. අපි ඒ ගැනත් මං හිතන්නේ තාමත්ම දැඩි විදියට සලකා බැලීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. අපි අරගෙන බැලුවාම සමස්තයක් විදිහට පොදුවේ මම කැමති වචන කීපයක් මේ බැංකු සහ මූල්‍ය පද්ධතිය පිළිබඳ කතා කරන්න මේ පනතත් ආශ්‍රිතව. ඒ වගේම අපි පහුගිය ඉතිහාසය සලකා බලනකොට අපි දැක්කා ප්‍රධාන වශයෙන් ඇතැම් මූල්‍ය ආයතනයන් කඩාවැටීම හරහා ඒවායේ තැන්පත්කරුවන්ට සහ අනිකුත් පාර්ශ්වයන් වෙත එල්ල වූ බලපෑම. අපි දැකපු කාරණයක් තමයි විශාල තැන්පත්කරුවන් පිරිසක් තමන්ගේ තැන්පත් මුදල් නොමැති වීම ඇතුළු කරුණු නිසා දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට පත්වුණු ආකාරය. අපි විශ්වාස කරන එම තැන්පත්කරුවන් සඳහා සාධාරණ දෙයක් ඉටු කිරීම සඳහා ගතවන කාලය ඉතාමත්ම දීර්ඝ ක්‍රියාවලියක්, වගේම සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් අපි විශ්වාස කරනවා මේ බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතන නියාමනය කිරීම මගින් ඒවා ඇති මූල්‍ය ශක්තීන් ආරක්ෂා කරමින් ඒවායේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් සහ ආයෝජනයන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ සඳහා බැංකු නියාමනය කිරීම සඳහා මේ පනතින් මහ බැංකු වෙත වැඩි බලතල ශක්තිය ලබා දීලා තියෙනවා. ඉතින් අපි දකින කාරණයක් තමයි විශේෂයෙන්ම මේ බලපත්‍රලාභී බැංකු නිරාකරණය කිරීම සඳහා, වගේම තැන්පත් රක්ෂණය වගේම බලපත්‍රලාභී බැංකු ගණන් බේරා වසා දැමීම ආදී විධිවිධාන සඳහාත් ශක්තිමත් ප්‍රවේශයක් මේ හරහා ලබා දීලා තියෙනවා. අපි කලිනුත් මම සඳහන් කරපු ආකාරයට මේ මූල්‍යාංශය ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් වගේම මේ ආරක්ෂක ජාලයන්, ඒ වගේම අධීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා මේ බැංකු වල ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම යම් ආකාරයක අර්බුදයක් ඇති වූ අවස්ථාවක් උදා වුණොත් ගනුදෙනුකරුවන් ඇතුළු අනිකුත් පාර්ශ්වය සඳහා අගතියක් නොවන ආකාරයටම අර්බුද කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනය ලබා දීමටත් මේ හරහා හැකියාව ලැබෙනවායි කියන කාරණේ සිහිපත් කළ යුතුයි. අපි දන්නා විශේෂයෙන්ම පහුගිය කාලේ ඇති වුණු තත්ත්වයන් අරගෙන බැලුවහම අපි විශ්වාස කරන මේ නියාමනයේ සහ ඇතැම් අවස්ථාවෙ මේ මූල්‍ය ආයතන සඳහා නිසි මැදිහත් වීම, නිසි අවස්ථාවේ සිදු නොවීමත් එක්ක සමාජයේ යම් චෝදනාවන්ට ලක් වෙන්නට සිදු වුණා. ඉතින් අපි විශ්වාස කරන ඉදිරියේදී හෝ ක්‍රමවත්ව මේ තත්ත්වයන් පාලනය කරන්න ඒ අදාළ කටයුතු නියමිත කාල සීමාවෙදී සිදු කිරීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම මේ බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම වගේම බැංකු අසාර්ථක වීම වළක්වා ගන්න මූල්‍යංශ ශක්තිමත් කිරීම සඳහාත් දායකත්වය මේ පනත හරහා ලබා දෙනවයි කියන කාරණය. ඒ වගේම පැහැදිලි නීතිමය නියෝගයන් ලබා දීම සඳහා ඇති හැකියාවත් මම හිතන්නේ ඇති කිරීම වැදගත්. විශේෂයෙන්ම මේ නියෝග ලබා දෙනා වගේම ඒවා පිළිපැදීම, ඒවා පිළිබඳ පසු විපරක් සිදු කිරීමත් මම හිතන්නේ වැදගත් වෙනවා කියන කාරණේ සඳහන් කළ යුතුයි. අපි දැක්කා මේ මූල්‍ය ශේෂ්ත්‍රයට අදාළවත් ඒ වගේම පහුගිය කාලේ අපි දැක්ක යම් තීන්දුව తీරන ගන්නවා මේ මුදල් හුවමාරු කිරීම නීති විරෝධී විදියට නීති රීතීන් පිළි නොපදින ආයතන වෙනුවෙන් අපි විශ්වාස කරන විශේෂයෙන්ම මේ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් සහ බැංකු සම්බන්ධයෙන් උත් හොඳ නියාමනයක් අඛණ්ඩව පවත්වා ගැනීමත්, ඒවායේ ඇති ශක්්‍යතාවයන් පිළිබඳ දැනුවත් වීම වගේම මහ බැංකු විදියට ඒ පිළිබඳ යාවත්කාලීන වීමත් වැදගත් කියන කාරණේ. ඒ වගේම තමයි රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් උත් අදාළමල ඒ නියාමන ක්‍රියාවලිය වගේම පාලන රාමුවත් මම හිතන්නේ යාවත්කාලීන වීම ඉතාමත් වැදගත්. අපි දන්නා විශේෂයෙන්ම රටේ මූල්‍ය පද්ධතිය වෙනුවෙන් සියලුම ඒ වගේම සියලුම ආර්ථිකමය කාරණා සඳහා මේ රාජ්‍ය බැංකු ලබා දෙන දායකත්වය වඩාත් විනිවිදභාවයකින් යුතුව පැවතීම මං හිතන්නේ ඉතාමත්ම වැදගත්. ප්‍රධාන වශයෙන්ම මේ රටේ මේ ආර්ථිකමය ශක්තිය පවත්වා ගැනීම සඳහා වගේම සියලුම ආර්ථිකමය කාරණා වගේම ජනතාවගේ තැන්පතු ඇතුළු මේ සියල්ල සඳහා මේ රාජ්‍ය බැංකුවලින් ලබා දෙන දායකත්වය. ඉතින් අපි විශ්වාස කරනවා මේවා සඳහා මේ ආයතන සඳහා නිසි දැනුමක් සහ ශේෂ්ත්‍රය පිළිබඳ පළපුරුද්දක් ප්‍රවීණත්වයක් ඇති පුද්ගලින් මේ ආයතන පාලනය කිරීම සඳහා සහ ඒ කටයුතු සඳහා පත් කිරීම ඉතාමත්ම වැදගත්. ප්‍රධාන වශයෙන් මේ අම්මා ආකාරයක අර්බුදකාරී තත්වයන් ඇති වුණු අවස්ථාවකදී වුණත් ඉතාමත්ම ඉක්මනින් ඒ සඳහා මැදිහත් වෙන්න ඒ අයගේ දැනුම ශක්තිය අවශ්‍ය නිසා මම විශ්වාස කරනවා මේ ප්‍රවීණත්වයක් දැනුමක් ඇති තැනැත්තන් මේ කටයුතු සඳහා තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ හරහා ඒ ශේෂ්ත්‍රය පිළිබඳ දැනුමක් වගේම කලිනුත් සඳහන් කර විදිහට යම් ආකාරයක ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණු අවස්ථාවකදී අපි විශ්වාස කරනවා මහ බැංකුව හෝ අනිකුත් ඒ ආයතනවල නියාමනයට යටත්ව ඒ නිවැරදි කිරීම කරන්නේ දැනුමත් එක්ක එයාට ශක්තිය ධෛර්ය ලැබේවි කියන කාරණේ. ඒ වගේම මෙහි සඳහන් වෙන අපි දන්නවා ප්‍රතිසාධන සැලැස්ම වෙනත රිකවරි ප්ලෑන්ස් එසේ නොමැතිනම් බැංකුවකට යම් අර්බුදයක් ඇතිවීමේදී ඒ පූර්ව අර්බුද කළමනා කරන ක්‍රියාවලිය නිසි පරිදි අධීක්ෂණය කිරීම වැදගත් වගේම ඒවා කොයිතරම් වයබල්ද ප්‍රායෝගිකව එවැනි ක්‍රියාවලියක් අපේ මේ ආර්ථිකමය තත්ත්වයන් එක්ක කයි කාල සීමාවෙදී ක්‍රියාත්මක කිරීම සඳහා කොයි ආකාරයේ හැකියාවද තිබෙන්නේ කියන කාරණය පිළිබඳ ඒ රිකවරි ප්ලෑන්ස් වල තියෙන වයබිලිටි එකත් මම හිතන්නේ බැලීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම මෙහි සඳහන් වෙන අනිකුත් කාරණයක් ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් පිහිටවීම ගැනත් විශේෂයෙන් මෙහි සඳහන් වෙනවා. මේ හරහාත් අපි විශ්වාස කරනවා ප්‍රධාන වශයෙන්ම බැංකු සහ ඒ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා කියන කාරණය. ඒ වගේම විශේෂයෙන්ම යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණු අවස්ථාවකදී ඒ තැන්පත්කරුවන් සඳහා යම් සාධාරණ කිටු කිරීම වෙනුවෙන් නිසි කාල රාමුවක් තුළ වැඩ කටයුතු සිදුවීම වැදගත්. විශේෂයෙන්ම අපි දකින කාරණේ මේ කටයුතු උපරිම කෙටි කාලයක් තුළ සිදුවීම අපි මේ කතා කරන්නේ යම් ආකාරයක අර්බුදයක් ඇති වුවහොත් පමණයි. ඇති වුවහොත් ඒ බැංකු ආරක්ෂා කර ගැනීම සඳහා අපි ඉතාමත්ම කෙටි කාලයක් තුළ කටයුතු සිදු කිරීම මම විශ්වාස කරන සමස්ත තැන්පත්කරුවන් විතරක් නෙමෙයි රටේ සමස්ත මූල්‍ය පද්ධතියේම ආරක්ෂාව සඳහා වැදගත් කියන කාරණය. සඳහන් කර යුතු අනෙත් කාරණේ තමයි අපි දන්නවා ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියුර්. ඒ නිසා අපි විශ්වාස කරනවා යම් සිද්ධියක් ඇතිවීමට පෙර ඒවා නිසි ආකාරයෙන් නතර කර ගැනීම සඳහා වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම වැදගත්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ නියාමන ක්‍රියාවලිය ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම ක්‍රමවත් ඒ වගේම යාවත්කාලීන ක්‍රියාවලියක් හරහා මේ රටේ බැංකු පද්ධතිය සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අපේ ප්‍රමුඛ කර්තව්‍යයක් විය යුතුයි කියන කාරණේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි මේ හරහා අපි විශ්වාස කරනවා මේ කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඇති වගකීම නිසි ආකාරයෙන් ඉෂ්ට කරන්න මේ නීතිමය පැත්තෙන් මේ ශක්තිය ලබා දෙනා වගේ මේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවේ කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම කැමති වචන කීපයක් කතා කරන්න විශේෂයෙන් මේ නීති විරෝධී ලෙස සිදුවන තැන්පතු බාර ගැනීම හා පිරමීඩ ක්‍රමයන් මම දැන් නතර කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කිරීම වැදගත්. අපි දැක්ක පහුගිය දිනවලත් මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග හා දැනුවත් කිරීම සිදුවන ආකාරය අපි විශ්වාස කරන තවමත් යම් ආකාරයේ විවිධ උපක්‍රම ප්‍රයෝගී කරගැනීමෙන් විවිධ පුද්ගලයන් මේ නීති විරෝධී ක්‍රම හරහා මුදල් එක්රස් කර ගැනීම සඳහා කටයුතු සිදු කරන ආකාරය. ඒ නිසා මේ නීති විරෝධී ක්‍රම නතර කිරීම සඳහා අවශ්‍ය බලය මහ බැංකුවට සහ ඒ අදාළ ආයතනවලට තවදුරටත් ලබා දීමට මම විශ්වාස කරන අවශ්‍ය නීතිනුත් ඉදිරියේදී ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාමත්ම වැදගත් කියන කාරණය. ඒ වගේම නිරන්තරයෙන්ම මේ කරුණු කාරණා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වැදගත්. අපි දන්නා විශේෂයෙන් ඉහළ පොලියක් ඉහළ වරප්‍රසාද ඇතුළු මේ ආකර්ෂණීය කරුණු කාරණා නිසා ජනතාවට මේ ආකර්ෂණීය ප්‍රතිලාභ පෙන්වමින් කරන මේ කටයුතු නතර කිරීම සඳහා කටයුතු කිරීම වැදගත්. විශේෂයෙන්ම අවසානයේදී ජනතාවට මේ නත්වන පීඩාවන් නතර කිරීම සඳහා මෙවැනි වැඩි වරප්‍රසාද වැඩි ප්‍රතිලාභයන් ලබා දෙනා කිව්වට පස්සේ අපි දන්නවා ජනතාව වැඩි ආදායමක් තමන්ගේ පැත්තට ලබා ගැනීම සඳහා වැඩි පොලියක් තමන්ගේ පැත්තට ලබා ගැනීම සඳහා වැඩි මුදලක් තමන්ගේ පැත්තට ලබා ගැනීම සඳහා මේ කටයුතු වලට යොමු වෙන ආකාරය. ඒ නිසා නිරන්තර දැනුවත් කිරීමත් ඉතාමත්ම වැදගත්. කලින් කලට විවිධ නම් වලින් විවිධ ක්‍රම වලින් මේවා මතුවෙනවා. ඉතින් මේවා පාලනය කිරීම සඳහා නතර කිරීම සඳහා කටයුතු කිරීම වැදගත් කියන කාරණෙත් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි මේ පනත තුල සඳහන් වෙන මූල්‍ය ශේෂ්ත්‍ර අර්බුද කළමනා කරන කමිටුව ෆයිනෑන්ෂල් සෙක්ටර් ක්‍රයිසිස් මැනේජ්මන්ට් කමිටි හරහා විශ්වාස කරන අර්බුදකාරී අවස්ථාවක් කලින් හඳුනා ගැනීම වගේම එම අවස්ථාවක් උදා වුණු අවස්ථාවක ඒවාට සූදානම් යුතු ආකාරය වගේම එම කාල සීමාවේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ කටයුතු කිරීමටත් ඒ හරහා අවකාශ උදා වෙනවායි කියන කාරණේ විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කළ යුතුයි. ඉතින් මේ යහපත් ලක්ෂණ වගේ මේ ආවත් කාලීන කිරීම හරහා ප්‍රධාන වශයෙන් සිළු දෙනාගෙන් බලාපොරොත්තුව රටේ බැංකු පද්ධතිය අකණ්ඩව ආරක්ෂාකාරීව කුමන රටේ ආර්ථික ලෝක ආර්ථිකයේ මොන තත්ත්වයන් උදා වුණත් ශක්තිමත් වේ බැංකු පද්ධතිය මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි විශ්වාස කරන සමහර අවස්ථාවල අපි අපහසු අවස්ථාවලදී ගන්න නිවැරදි තීන්දුව తీරන හරහා අපිට යම් ශක්තියක් අපේ ආර්ථිකයට පොදුවේ එකතු කර ගැනීමට හැකියාව ලැබෙයි. ඒ හරහා ඒ ප්‍රතිලාභ මම විශ්වාස කරන දීර්ඝ කාලීනව රටක් විදිහට ලබා ගැනීම සඳහාත් අපි උත්සුක විය යුතුයි කියන කාරණය. ඒ වගේම ඉතාම කෙටියෙන් වුණත් වචන කීපයක් වත්මන් ආර්ථික තත්ත්වය සහ වත්මන් වටපිටාව ගැන අදහස් දක්වන්නට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පැවති තත්ත්වයන් හා සලකා බැලීමේදී යම් ආකාරයක යහපත් ප්‍රවණතාවයන් කීපයක් අපේ ආර්ථිකයේ පැත්තෙන් මේ වෙනකොට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම අපි දැක්ක මහ බැංකුව තම පොලි අනුපාතයෙන් අඩු කිරීමත් එක්ක අපි විශ්වාස කරන රටේ ආර්ථික ක්‍රියාවලීන් තවදුරටත් කෙමින් කෙමින් ඉදිරි කාල සීමාවෙදී ප්‍රසාරණය වීම සිදුවනු ඇතයි කියන බලාපොරොත්තුව අපි තුළ තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම ණය පොලි අනුපාතිකයන් ක්‍රමිකව අඩුවීම හරහා ඉදිරියේදී ආර්ථිකමය ක්‍රියාවලීන් සඳහා දායකත්වය ලබා දීම සඳහා ජනතාවට ඇති අවකාශය තවදුරටත් පුළුල් වෙනු ඇතයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඉදිකිරීම් ශේෂ්ත්‍රය ඇතුළු තවමත් ක්‍රමවත්ව ප්‍රකෘතිමත් වී නොමැති ශේෂ්ත්‍රයන් ප්‍රකෘතිමත් කිරීම සඳහා මං හිතන්නේ අවකාශය අපිට උදා කර ගැනීම සඳහා හැකියාව ලැබී කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීම සඳහා තවදුරටත් මම හිතන්නේ කටයුතු කිරීම ඉතා වැදගත්. අපිට ලෝක වෙළඳපොළේ ඇති තත්ත්වයන්
තව විනාඩි දෙකක් කාලයක්
ලෝක වෙළඳපොළේ ඇති තත්ත්වයන් පූර්ණ කාලීනව පාලනය කිරීම සඳහා අපිට නොහැකි වුණත් මම විශ්වාස කරන අපේ අපනයනයන් වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම ඉතාවත් වැදගත්. ඒ වගේම අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ පහුගිය මැයි මාස වෙනකොට ඩොලර් මිලියන 479.7ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපේ සංචාර කර්මාන්තයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 131.5ක් දක්වා මැයි මාස වෙනකොට වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පෙර මාස වලට සාපේක්ෂව අපි දන්නවා මේ ආදායමේ සංචාර කර්මාන්තය යම් අඩුවීමක් සිදු වුණත් විශේෂයෙන් මේ සීසන් එක ඇතුළු මේ කරුණු කාරණා නිසා ක්‍රමක්‍රමයෙන් අපි සංචාරකීන්ගේ පැමිණීම ඇතුළු මේවා වර්ධනය වීමත් එක්ක මේ ආදායම වර්ධනය වෙනා වගේම අපි විශ්වාස කරන නව ගුවන් සේවා ගණනාවක් ලංකාවට තමන්ගේ ගුවන් ගමන් වාර වැඩි කිරීමත් එක්ක ආරම්භ කිරීමත් එක්ක මේ සංචාරක පැමිණීම් ක්‍රමිකව 2018ට ඊට පෙර තිබුණු තත්ත්වයන් දක්වා ක්‍රමක්‍රමයෙන් පැමිණෙන්නට හැකියාව ලැබී කියන කාරණේ. ඒ වගේම සමස්ත උද්දමනය අරගෙන බැලුවත් අපි දකිනවා ක්‍රමිකව අඩු වෙමින් තනි අගයක් දක්වා ආසන්න වීමට මේ වෙනකොට පැමිණලා තිබෙන බව. ඒ වගේම ආහාර කාණ්ඩයේ උද්දමනයත් විශාල වශයෙන් පැවති තත්ත්වයන් හා සැසඳීමේදී අඩු වෙලා තියෙනවා. ඉතින් මේවායේ සහන ජනතාව වෙත ලබා දීම මම විශ්වාස කරන විශේෂයෙන්ම මේ වෙළඳ ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනාගේම මේ නියාමනයන් කටයුතු සිදු කරන අතරතුර වගේම ඒ අයගේ තුතුකමක කියන කාරණේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. ඒ වගේම අපි දන්නවා ආනයන තහනම් ඉවත් කිරීම අද දිනෙත් ආනයන තහනම් ඉවත් කිරීම අදාළ කටයුතු සිදු වුණා. විශ්වාස කරනවා රථවාහන හැර අනිකුත් සියල්ල ක්‍රමක්‍රමයෙන් ඉදිරි කාල සීමාවෙදී ඉවත් කිරීම සඳහා හැකියාව ලැබෙයි කියන කාරණේ. ඒ වගේම GSP ප්ලස් සහනය දීර්ඝ කිරීම ගැන ඒ වගේම ඉන්ධන කෝටාව ඉදිරියේදී යලිත් වැඩිවීම ඇතුළු මේ ක්‍රමක්‍රමයෙන් මේ ආර්ථිකය ශක්තිමත් වන අවස්ථාව අපි විශ්වාස කරනවා. මේ සියලු කටයුතු හරහා ක්‍රමක්‍රමයෙන් අපි හිටපු තැන ඉඳන් ක්‍රමක්‍රමයෙන් යහපත් දිශානතියක් කරා යෑම සඳහා අපි සියලු දෙනාටම හැකියාව තිබෙනවා. ඒ සඳහා මම හිතන්නේ සියලු දෙනා එකමුතුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්යි කියන පණිවිඩයත් අවසාන වශයෙන් ලබා දෙමින් මට කාලය ලබා දීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය පළ කරමින් මගේ අදහස්
දෙකක් මම අවසන් කරනවා. මන්තුමා ඊළඟට අදේක්ලාද මන්තුමා you have 14 minutes.
நன்றி தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தினம் வங்கி விசேட ஏற்பாடுகள் சட்டமூலத்திலே ஒரு விடயத்தை கூறிக்கொண்டு ஏனைய விடயங்களை செல்லலாம் என்றிருக்கின்றேன். மத்திய வங்கியானது வட்டி வீதத்தை 29% கூட்டி வங்கிகளிலே இப்பொழுது வட்டி வீதம் 29% நடைமுறையிலே இருக்கிறது. அண்மை காலமாக மத்திய வங்கி தன்னுடைய வட்டி வீத கணக்கை குறைத்து கிட்டத்தட்ட 12% வட்டி வீதமாக அறிவித்த போதிலும் இந்த அரச வங்கிகளோ ஏனைய வங்கிகளோ இந்த வட்டி வீதத்தை குறைத்ததாக தெரியவில்லை. அதுக்கு ஏன் காரணம் என்று நான் வினவிக் கொள்ள விரும்புகின்றேன். எங்களுடைய விவசாயிகள் நகைக்கடன் மட்டும் குறைக்கப்பட்டிருக்கிறது என்று எனக்கு நினைவிருக்கிறது. ஆனால் எங்களுடைய விவசாயிகள் முதலீட்டாளர்கள் பட்ட அந்த வங்கி கடன்களை இந்த வட்டி வீதம் மிக கூடுதலாக இருக்கிறபடியால் மிக மோசமான அவர்கள் கட்ட முடியாத இந்த பொருளாதார சூழலிலே கட்ட முடியாத நிலையிலே இருந்து கொண்டிருக்கிறார்கள். அதை கவனத்தில் எடுக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அடுத்தபடியாக இப்பொழுது ஜனாதிபதி அவர்கள் இந்தியா சென்றிருக்கிறார்கள். அவர்கள் எங்களை அழைத்து பேசுகின்ற போது 13வது திருத்தச்சட்டத்திலே போலீஸ் அதிகாரம் தர முடியாதென்ற வகையிலே பேசினார். ஆனால் எங்களை பொறுத்த மட்டுமே நாங்கள் ஒன்றை சொல்லிக்கொள்ள விரும்புகின்றோம். எங்களுடைய விருப்பம் சமஸ்டி முறையான தீர்வு என்பது திட்ட தெளிவான ஒரு விடயமாக நாங்கள் சொல்லிக்கொள்ள விரும்புகின்றோம். ஆனால் இந்த 13 என்பது சட்ட ரீதியாக அரசியல் சாசனத்திலே இருக்கிற ஒரு விடயம். இந்த அரசியல் சாசனத்தை மீறுவதற்கு ஜனாதிபதி கூட அருகதை இல்லை. ஆகவே இந்த விடயத்தை மீறுகின்ற எவரும் சட்டத்திற்கு முன் நிறுத்தப்படுகின்ற அதற்கு பதில் சொல்லுகின்ற வாய்ப்பை உண்டு பண்ணக்கூடிய செயல்பாடுகளில் ஈடுபடக்கூடாது என்பது எங்களுடைய கருத்து. ஆகவே நாங்கள் இவர்கள் இந்த சட்டத்தை நடைமுறைப்படுத்துகின்ற ஒரு சூழலை, இந்த சட்டத்தை மதிக்கின்ற ஒரு நிலைப்பாட்டை கொள்வதாக இருந்தால் நாங்கள் இந்தியாவிடம் ஒரு வலுவான இதை செய்து தாருங்கள் என்று கேட்பதற்கான ஒரு விடயமாக இருக்க முடியாது. ஆனால் நாங்கள் இந்தியாவிடம் என்னத்தை கேட்கிறோம் என்றால் இதிலே சம்பந்தப்பட்டிருக்கிறார்கள் என்ற அடிப்படையில் இந்த அழுத்தத்தை கொடுக்க வேண்டும் என்று நாங்கள் கோரி வருகிறோம். ஆனால் இலங்கை அரசாங்கம் ஜனாதிபதி உட்பட இந்த அரசியல் சாசனத்தை மீறுகின்ற பாதக செயலை செய்து கொண்டிருக்கிறார்கள் என்பதை இங்கு நான் குறிப்பிட விரும்புகின்றேன். ஆகவே இந்த சட்டத்தை மீறுகின்ற தலைவர்களாக இருக்கின்ற சூழலில் எப்படி எங்களுடைய இனப்பிரச்சினை தீர்வதற்கான வாய்ப்பை, எப்படி ஏனைய சாதாரண எல்லோரும் இந்த சட்டத்தை மதிக்கின்ற வாய்ப்பு ஏற்படும் என்பதை ஒரு கேள்வியாக இந்த சபையிலே நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அடுத்ததாக பார்க்கின்ற போது கௌரவ, ஏனென்றால் அவர் கடற்படையிலே சமைத்தவர் போல் இருக்கிறது. என்றால் தொடர்ந்து இந்த போர்க்காலத்திலே அவரை சமையல் அறையில் வைத்திருந்ததன் காரணமாக ஒரு மனநோயாளி போல இப்பொழுது உளறிக்கொண்டிருக்கிறார். அவர் 13 தரமாட்டேன் என்று சொல்லுகிறார். அவரும் இந்த அரசியல் சாசனத்தை மீறுகிறார். தயவு செய்து நான் இந்த உயர் சபையிலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன், இவர் ஒரு கடற்படையிலே இருந்து இந்த அரசியல் சாசனத்தை மதித்தவர் என்றால் இவருடைய கருத்துக்கள் இன்றைக்கு இந்த அரசியல் சாசனத்தை எதிர்க்கின்ற ஒரு செயலாகத்தான் இருக்குது. அது மட்டுமல்ல, எங்களுடைய சமஸ்டி முறையை தரமாட்டேங்கிறார், 13 தரமாட்டேன் என்று சொல்லுகிறார். அந்த குருந்தூர் மலையிலே எங்களுடைய வழிபாடுகளை நடத்த முடியாது என்று சொல்லுகிறார். இவர் யார்? இவர் எந்த அடிப்படையிலே பேசுகிறார்? யார் இவருக்கு ஆதரவாக இருக்கிறார்? இப்பொழுது பார்த்தோம் என்றால் கனடா தூதுவர் அனுப்பப்பட வேண்டும் என்றார், அமெரிக்கா தூதரகத்தை மிக சாடுகிறார், அதே போல இந்தியாவையும் அவர் சாடுகின்ற ஒரு நிலை காணப்படுகிறது. ஆகவே பொருளாதார ரீதியிலே இந்த உலக நாடுகளுடைய ஆதரவு தேவைப்படுகின்ற போது அந்த ஆதரவை பெற்றுக்கொண்டு சாப்பிட்டுக் கொண்டு வயிறை வளர்த்து கொண்டு இருக்கின்ற சரத் வீரசேகர் அவர்கள் எந்த அடிப்படையிலே எங்களுடைய நியாயமான கருத்தை அவர்கள் கோருகின்ற போது அவர்களை அவர் எதிர்க்கின்ற ஒரு நிலை எந்த அடிப்படையிலே அவர் செய்கிறார்? அதனால் தான் நாங்கள் சொல்கிறோம், அவர் ஒரு மனநோயாளி, அவரை இந்த சபையிலிருந்து நீக்க வேண்டும். என்னை பொறுத்தமட்டிலே, எங்களை பொறுத்தமட்டிலே பாரிய கண்டனத்தை இந்த சபையிலே யாருமே அந்த அளவிற்கு எதிர்க்கவில்லை. ஆகவே சரத் வீரசேகர் அவர்கள் மிக மோசமாக நடந்து கொண்டிருக்கிறார். அந்த கட்சியை சார்ந்தவர்கள் அந்த கட்சியின் தலைமை அவரை அடக்கிக் கொள்ள வேண்டும். எங்களுடைய மக்கள் சாதாரணமானவர்கள் அல்ல. எங்களுடைய மக்கள் பல போராட்டங்களை பல குண்டுகளை தாங்கி வந்தவர்கள். இப்பொழுதும் இந்த இனப்பிரச்சனை எங்களுடைய போரிலே இன்றைக்கும் எங்களுடைய மக்கள் தங்களுடைய விடுதலையை இன்றைக்கும் வேட்கையாக தாங்கிக் கொண்டிருக்கின்ற அந்த மக்களை சீண்ட வேண்டாம் என்று நாங்கள் சொல்கிறோம். உங்களுடைய இந்த 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 தடிப்பு கதைகளை நீங்கள் உங்களோடு வைத்திருங்கள். தயவு செய்து நான் பத்திரிகைகளுக்கு சொல்கிறேன், இவருக்கு முக்கியத்துவம் கொடுக்காதீர்கள். ஏனென்றால் இவருக்கு முக்கியத்துவம் கொடுக்கின்ற போதுதான் ஏறி பாய்ந்து கொண்டிருக்கிறார். எங்களுடைய தமிழ் இனத்தை, தமிழ் பேசும் மக்கள் இனத்தை யாருமே இந்த சரத் வீரசேகர் அவர்கள் சீண்டி பார்க்க வேண்டாம் என்று நான் சொல்கிறேன். ஆகவே எங்கட மக்கள் மௌனமாக இருக்க மாட்டார்கள் என்பதை இங்கு நான் சரத் வீரசேகர் ஒரு சவாலாக விடுகிறேன். மீண்டும் மீண்டும் இனவாதத்தை நீங்கள் தொடர்வீர்களாக இருந்தால் எங்களுடைய மக்கள் கிளந்தழுவார்கள் என்ற எச்சரிக்கையை நான் இங்கே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே எங்களை பொறுத்த மட்டிலே இந்த விடயத்திலே உலக நாடுகளுடைய கவனம் எங்களுடைய இனப்பிரச்சினையிலே இருக்க வேண்டும். எங்களுடைய கருத்தை நாங்கள் தொடர்ந்து வலியுறுத்தி வருகிறோம். ஆகவே இந்த 13 என்பது இந்த அரசியல் சாசனத்திலே இருக்கிற ஒரு விடயமாக கருதுகிறபடியால் அதை மீற வேண்டாம் என்பதை நாங்கள் இங்கு சொல்லிக்கொண்டு வருகிறோம் அடிக்கடி. ஆகவே ஜனாதிபதி அவர்களும் இந்த சட்டத்தை மதிக்கின்ற ஒரு செயல்பாட்டிலே அவர் செயல்பட வேண்டும் என்ற ஒரு கோரிக்கையை நான் முன்வைக்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த நைட்டா என்ற ஒரு கல்வி அமைப்பு மன்னாரிலே இன்றைக்கு வாடகை கட்ட முடியாமல் அவர்களுடைய இருப்பிடத்தை வவுனியாக்க மாற்றியிருக்காங்க. கிட்டத்தட்ட 45 மாணவர்கள் அதிலே கல்வி கற்கின்றார்கள். வருஷத்திலே 80 மாணவர்கள் இதனூடாக பயன்படுகிறார்கள். அவை இந்த வாடகை கட்ட முடியாத சூழ்நிலையிலே அந்த அமைப்பு தன்னுடைய காரியாலயத்தை வவுனியாக்க மாற்றியிருக்கிறது. ஆனால் எங்களுடைய அரச அதிபர், எங்களுடைய பிரதேச செயலாளர் இந்த மாதம் அல்லது அடுத்த மாதத்திலே கட்டடம் தரலாம், அதை காலி அதை நீங்கள் விட்ரோ செய்ய வேண்டாம் என்று கோரியிருந்தும் கூட ஏனோதானோ ஒன்று அவர்கள் அந்த படிக்கின்ற மாணவர்களை கருத்தில் கொள்ளாது அந்த அமைப்பு அலட்சியமாக அந்த இடத்தை மாற்றியிருக்கிறது. ஆகவே இதற்கான காரணம் என்ற பல கோடி ரூபாய்களை இன்றைக்கு இன்றைய கொழும்பிலே அமைச்சரவைகள் பல கோடி ரூபாய்க்கு தங்களுடைய அந்த கட்டிடங்களுக்கு வாடகை செலுத்திக் கொண்டிருக்கிறார். ஆகவே இந்த ஒரு சொற்ப வாடகையை செலுத்த முடியாது வவுனியாவுக்கு மாற்றுகின்ற நிலை உண்மையிலே கண்டிக்கத்தக்கது. அந்த வகையிலே இந்த அமைப்பானது மீண்டும் மன்னாருக்கு இந்த தளபாடங்களை கொண்டு சென்று எங்களுடைய அரசாதிபர் எங்களுடைய பிரதேச செயலாளர் இந்த கட்டிடத்தை உடனடியாக தருவதாக சொல்லுகின்ற சூழலில் இதை நடைமுறைப்படுத்துகின்ற உடனடி நடவடிக்கையை எடுக்க வேண்டும். அதற்கான அமைச்சுக்கு நாங்கள் கடிதங்கள் போட்டும் அதற்கான நடவடிக்கைகள் கல்வி உயர்கல்வி அமைச்சுக்கு நாங்கள் கடிதம் எழுதியிருந்தோம். அந்த கடிதம் கூட அக்கறை கொள்ளாத நிலையிலே இன்றைக்கு இடமாற்றம் செய்யப்பட்டிருக்கிறது. எங்களுடைய இளைஞர் யுவதிகள் இதனால் பாதிக்கப்பட்டிருக்கிறார்கள். ஆகவே இதிலே கவனம் செலுத்த வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அது மட்டுமல்ல, தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, என்னுடைய கிராமம் சார்ந்து சில விடயங்களை சொல்லலாம் என்றிருக்கின்றேன். என்னுடைய கிராமம் விடத்தல் தீவு, கிட்டத்தட்ட 300 குடும்பங்களை கொண்ட கிராமம். இடம்பெயர்ந்து ஜோசவாஸ் நகரில் இப்பொழுதும் இருக்கிறார்கள். எங்களுடைய ஆயர் ராயப்ப யோசப் அவர்கள் கொடுத்த காணியிலே அவர்கள் குடியேற்றப்பட்டார்கள். எங்களுடைய கிராமத்தை பொறுத்தமட்டிலே மிக சுற்றி இருக்கிற கிராமங்கள் இழுப்பக்கடவையாகலாம். இப்படியான சுற்றி இருக்கிற கிராமங்கள் கடல் புறத்திலே மிக அழகான கடலை கொண்ட கிராமங்களாக இருக்கிறது. அவை அந்த கடல் வளத்தை பார்க்கின்ற போது இந்த வெளிநாட்டு பார்வையாளர் அவர்களை கவர்ந்தெழுக்கக்கூடிய வகையிலே எங்களுடைய கடல் பரப்பு மிக அழகான மீன்கள் தங்களுடைய இனப்பெருக்கத்தை கூறுகின்ற சல்லிகள் இயற்கையாக அமைந்திருக்கின்ற அந்த சூழல் அங்கு காணப்படுகிறது. ஆகவே அந்த கிராமத்தினுடைய வளர்ச்சி மீன்பிடியும் கமத்தொழிலையும் கொண்ட கிராமம். அதை விட விசேஷம் என்னென்றால் எங்களுடைய கிராமத்திலே முஸ்லீம் சமூகம் ஏனைய 2 சமயங்களை அதாவது 3 சமயங்களை கொண்ட சமூகம் ஒன்றாக அக்கியமோடு வாழுகின்ற ஒரு பெருமை கொண்ட கிராமம். அந்த கிராமத்தை வலுப்புற வைக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்தில் நான் கேட்கின்றேன். ஆகவே அந்த இளைஞர் யுவதிகளுக்கு வாய்ப்பளிக்க வேண்டுமாக இருந்த இளைஞர் யுவதிகள் அந்த கிராமத்தை அயல் கிராமத்தை நீங்கள் வளம்படுத்த வேண்டுமென்றால் டூரிசம் அமைச்சிடம் ஒரு கோரிக்கையை விரும்புகின்றேன். அந்த கடலை நீங்கள் மிக பயன்படுத்தக்கூடிய வகையிலே அதை செப்பனிட்டு செய்வதன் ஊடாக அது அனுமதி கொடுப்பதன் ஊடாக உண்மையிலே இலங்கையின் பொருளாதாரத்தை அந்நிய செலவாணியை நாங்கள் பெற்றுக்கொள்ள முடியும் என்ற கோரிக்கையை நான் வைத்துக்கொண்டு மீண்டும் ஞாபகப்படுத்த விரும்புகின்றேன். இந்த 13 ஒரு அரசியல் சாசனத்திலே உள்ள ஒரு சட்ட ரீதியான ஒரு விடயமாக இருக்கிறது. ஆகவே நீங்கள் நினைத்துவிடக்கூடாது, அரசியல் இது ஒரு அரசியல் தீர்வாக நாங்கள் இன்றைக்கும் சொல்வதில்லை. எங்களுடைய தீர்வு சமஷ்டி முறையிலான ஒரு தீர்வை ஒரு இனப்பிரச்சனையாக நாங்கள் தீர்க்கப்பட வேண்டும் என்று எங்களுடைய ஆயுத போராட்ட காலத்தில் இருந்தும் ஆயுத போராட்டத்தின் காலத்தில் கூட இதைத்தான் நாங்கள் சொல்லி வருகின்றோம். ஆகவே இந்த விடயத்திலே சட்டத்தை மீறுகின்ற ஒரு செயல்பாட்டை தலைவர்கள் செய்யக்கூடாது என்பதை நான் இங்கு சொல்லிக்கொள்ள விரும்புகின்றேன். மீண்டும் சரத் வீரசேகராக்கு ஒரு விடயத்தை ஞாபகப்படுத்த விரும்புகின்றேன். ஆயுத போராட்டம் நடக்கின்ற போது, ஆயுத போராட்டம் முன்னணியில் இருக்கின்ற போது இந்த வாயெல்லாம் எங்கே போயிருக்கிறது? உங்களுடைய அந்த வாய் சவடால் எல்லாம் எங்கே வைத்துக் கொண்டிருந்தீர்கள்? அதனால் தான் சொன்னேன், கடற்படையின் சமைத்துக் கொண்டிருக்கின்ற சூழல் உங்களுடைய அந்த வாய்களை அடைத்திருக்கிறது. ஆகவே போராட்ட காலத்திலே உங்களுடைய துணித்தலை நீங்கள் காட்டியிருக்க வேண்டும். அந்த வகையிலே சரத் வீரசேகராக்கும் எங்களுடைய மக்களை சீண்ட வேண்டாம் என்று சீண்டுகின்ற போது எங்களுடைய மக்கள் மௌனமாக இருக்க மாட்டார்கள். அவர்கள் பல போர்களை பல விடயங்களிலே இன்றைக்கும் விடுதலையை நோக்கி தங்களுடைய அந்த நெஞ்சுகளிலே சுமந்து கொண்டிருக்கின்ற அந்த சிந்தனை இந்த சரத் வீரசேகரா போன்ற ஆட்களால் கிளந்தடுகின்ற போது இந்த நாடு தாங்காது என்பதை கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
நரேன் பிரகாந்த் மந்த்ரிமா, ஒப்பு துமாட்ட வினாடி தாத்திர காலத்திய
முழுசுல ஒப்போன தரு மந்திரிமணி, அத பேங்கு விசேஷ விதியான பணத்தை கெட்டும் பத தேவனி வர விவாதிருக்கான அவஸ்தாவே ஏ விதவின் அதாஸ் தியாக்கியம் பிலிமத லபாதியும் பிலிமத மமி ஸ்தூதி வந்தேனும். விசேஷம் அப்பி ஈயே மகா பேங்கு பணத்தாத் ஏ வகையும் அத பேங்கு விசேஷ விதியான பணத்தாத் கன சாக்காட்சா கரதி மங்கிதான் மே திக்கம இத்தமா இத்தாமத் வெதகாத் மே திக்கேம இக்க சம்பந்தையாக தீரும் முகது அப்பி மகா பேங்கு பணத்தை அப்பி சன்சோதனை கரல எம்ன தழுத் பணத்தாக அப்பி கிணல்ல ஏ கட்டுத்து கரதிம பேங்கு சந்தகாத் மே விசேஷ விவிதான பணத்தை துளிங் கெடும் பத்துளிங் ஏ அவசியக்கரண மூல்ய பிரதிபத்தி அப்பே ரட்டே மூல்ய பிரதிபத்தி வினாஸ்கிரிம துல ஏ பேங்கு பத்ததியாத் ஆராக்ஷா கரண்டாத் ஏ வகையம மூல்ய பத்திய துல அப்ப இஸ்ரஹார கோமது மூல்ய பத்தி அப்படி ஆராட்சாக்கலாம் இதுலேயே அன்னைக்கு விசேஷம் வெதகாத் வேணும் மங்கிதானே அப்பி விசேஷம் கத்தோத் அப்பி பகுகிய காலத்துல அப்ப ரட்டை ஆர்த்திக விசேஷம் ஆர்த்திக கடாய வெட்டியமா தெக்க அப்ப ரட்டை பழைய அப்படி தெரிந்த தேதமாய் மேம் ரட்டை கணிச்ச மூல்ய பிரதிபத்திய துல ஏ ரட்டை ஆர்த்திக ஹசுரா கண்ட திப்ப அவஸ்தா அப்பே நெத்தினாது கீனக அப்படி விசேஷம் அக்கிண்டு திப்பா முகது அப்படி கத்து தீந்து மே ஹெம கத்து தீந்து அம்மா அவுழுது கான கவுழுது விசா விசபாக்துல மே ரட்டை ஆர்த்திகேட வகையம மே ரட்டை இஸ்ரஹாட கினியாண்ட கத்து தீந்து சீருதே சார்த்த குணாது எம் அத்தங்க சார்த்த கத்து அடுனாது கினக்கு அப்படி சீருதுனா தனகத்தா எழுச்சா விசேஷம் மே ரட்டை ஆர்த்திக பிரதிபத்திய கின கல்பனா கரதி ரட்ட நேவத்த ஆர்த்திக சக்தி மத் கரதி மே மகாபேங்கு பணத்தாத் பேங்கு விசேஷ விதி பணத்தாத் இத்தாமத் வெதகாத் வேணும் ஐக்கியனுக்கு அப்பி சிறுதுனா தமிழ் நாசில பிடிக்கணும் நிசா விசேஷம் மம தன்னுவா அப்பி மகே அமாத்தியாசி மம் பாரகான விழா வேந்த அமாத்தியாசி மே பேங்கு பத்தத்திய முனத்தரங் இத்தாமத் முனத்தரங் பீடனைக்கு எஹம் நத்தம் முனத்தரம் விசால அவதானகம் திப்பது கீழே மே கியா அவுருத்துகள் இத்தரிசன் விசேஷம் மேலட்டக ஆனயனேக்கரண்ட திப்ப பஹாண்டி கிண்ணகண்டு அப்படி அவசியம் டொலர் பிரமாண திப்பி நே மேலட்டத்துல தோல் மே பேங்கு பத்திய தூள்ட கியாம ஆனயனே கரு ஏட்ட ஏ லபாதின டொலர் பிரமாண லபாதின் பருவ திப்பி இதுகோட்ட அப்பி கிரே புகாத அப்பநாயனே கருவன் சமக சாக்காச்சா கரல ஏ அப்பநாயன லபாதின டொலர் பிரமாண நெவத்தர ஆனயனு கரல ஆனயன கருவன் லபாதீன மேலட்ட அத்தியாவசிய பகாண்ட டிக கிண்ணகான தத்துக்கிட்ட அப்பிட மூண பாண்ட சிதுவனும் அப்பி ஏ அவபோதி அப்படி கத்தர பசி அப்படி தனகத்த அப்பே பேங்கு பத்திய கொச்சர தரங் මේ මූල්‍ය ප්‍රතිපත්තිවල යම් යම් තියෙන ප්‍රශ්න නිසා බැංකු පද්ධතියට කොච්චර බලපෑමක් සිද්ධ වුණාද කියන එක. මට මතකයි සමහරලාට ඔය බැංකු අපේ බැංකු පද්ධතිය ශ්‍රේණිගත කිරීම වලින් පල්හැට වටුනට පස්සේ අපේ ආනයනයකරුවන් එහෙම ආනයනයකරුවන් ආනයනය කරන්න ගත්තම විශාල වශයෙන් වෙනත් බැංකු හරහා ඒවා සහතික කර ගැනීම කටයුතු කරන්න තුන වෙනත් බැංකු හරහා. ඒතර අපේ බැංකුව පිළිගන්නේ නැති නිසා තමයි රෝගේ අනිකුත් පිළිගත් බැංකු හරහා මේක නැවත සහතික කරලා ලබා ගන්න වැඩපිළිවෙලකට යන්න උනේ. මේ තුලින් අපිට විශාල තව අමතර වියදමක් ඒ සඳහා ගෙවන්න උනා. මේ වල ආය ප්‍රතිඵල ලැබෙන්න ගත්තේ ආය මේ රටේ ඉන්න පාරිභෝගිකයට. සා මේක මේ තුල විශාල බලපෑමක් අපේ රටේ ආර්ථික රටේ පාරිභෝගිකයටත් උනායි කියන එක අපි මතක් කරන්න ඕන. නමුත් අද වෙනකොට මේ තත්ත්වය ඉතාමත් වෙනස් කරගෙන ඉතාමත් හොඳ තත්ත්වයකට පත් වෙගෙන යනවා කියන එක අපිට විශේෂම කියන්න පුළුවන්. ඒ වගේම අපි විශේෂම ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තොත් මේ රටෙන් එළියට ගිහිල්ලා අපි ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් ඒ සතියකට එක සීමාවක් දාලා තිබ්බා. ඒ තුල පමණයි අපිට අවශ්‍ය කරන විදේශ මුදල් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඒ අපේ රටේ තිබ්බ මූල්‍ය පද්ධතිය තුල තිබ්බ අපේ පීඩණය නිසා අපි ගත්තු තීන්දුව. සල් අද ඒ සියලු දේ අපින් අයින් වෙලා නැවත බැංකු පද්ධතිය සක්‍රීය තත්ත්වයට පත් කරගන්න අපිට හැකියාව ලැබුණා. නිසා දැන් අපි විශේෂයෙන්ම අපි ඊයේ ගෙනාපු මේ මහ බැංකු අලුත් පනත තුල මං හිතන්නේ අපි 1949 දී බැංකු පනත මහ බැංකු පනත ගෙනාවට පස්සේ මේ පළවෙනි වතාවට තමයි මේ තා විශාල වෙනස්කම් වලට භාජනය කරලා මේ බැංකු පනතක් මහ බැංකු පනතක් ගෙනාවේ. එතන මේ මහ බැංකු පනතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ අවුරුදු 2025 තුල මේ රටේ ආර්ථිකයේ මෙහෙවද්දී කොහොමද ඒ තුල මේ රටේ ආර්ථිකයට සම්බන්ධ කරන සියලු ආයතන මූල්‍ය ආයතන ටික නියාමනය කරලා ඒ නියාමනය තුලින් කොහොමද අපේ ආර්ථිකයට ශක්තියක් ලබා දෙන වැඩපිළිවෙළ හදාගන්න. සා මේක ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් බවට පත් කරගත්තොත් අපේ මේ ආර්ථික සංවර්ධනය සඳහා මේක ඉතාමත් ප්‍රයෝජනයක් වෙනවා. විශේෂයෙන් මම ඊයේ දැක්කා මේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්න පියවර ගන්න ඕනයි කියලා මේ පනත ගියන වෙලාවේ විශාල පිරිසක් විපක්ෂයේ පිරිසක් වෙනස් අදහස් දැක්වුවා. මේක ගේන්නේ IMF එකට වුමනාවට මේ පනත ගේන්නේ මේ සඳහා කියන එක තමයි මේක ඉදිරිපත් කරපු දේ. නමුත් අපි පහුගිය කාලේ මේ මූල්‍ය කඩාය වැඩිවීමත් තුළ මේ සම්බන්ධව රටේ ජනතාවගේ අදහස් වගේම රටේ විශේෂඥන්ගේ අදහස් තිබ්බේ දේශීය ආර්ථික විශේෂඥයෝ කිව්වෙත් මේ අලුත් වැඩපිළිවෙලකට යන්න මහා බැංකුව මේ තියෙන අනිකුත් බැඳීම් වලින් අයින් කරලා නිදහස් කරන්න විදේශීය ආර්ථිකයන් විශේෂඥයෝ කිව්වා, බැංකුකරුවන් කිව්වා, විදේශ සේවා නියුක්තිකයන් කිව්වා, ඒ වගේම ආනයනයකරුවන් කිව්වා, අපනයනයකරුවන් කිව්වා. මේකදී අය පැහැදිලියෙන්ම කිව්වේ මේ මහා බැංකුව මේ සඳහා එයාට නිදහසේ වැඩ කරන්න, එහෙම නැත්නම් නිදහසේ මූල්‍ය කළමනාකරණය නියාමනය කරන්න අවස්ථාව ලබා දීම. මේ තුලින් කොයි වෙලාවත් අපි කිව්වේ නැහැ මේක IMF තුලින්ම කරන වැඩපිළිවෙල ගෙනියන්න කියන එක පැහැදිලිව එහෙම කොහෙන්වත් කිව්වේ නැහැ. නමුත් මෙතනදී කියන්නේ මේ සේරම කරන්නේ IMF එක සඳහා කරන වැඩපිළිවෙලක් කියන එක. මේකේ අවසානයේ ප්‍රතිඵල අපි එහෙම කොහෙන් හරි ගෙනල්ලා කෙරුවත් මේ වැඩපිළිවෙල හොඳ නම් අපි ඊයේ දැක්කා සදෙබ විශේෂයෙන්ම විපක්ෂ නායකතුමත් මේ ඒ පනත ගැන විශේෂයෙන්ම හොඳ කිව්වා. සමහර අය මේ ගැන විශාල වශයෙන් යම් චෝදනා කළා. මම කියන්නේ පොදුවේ අපි සියලු දෙනාට එකකතාවයක් එන්න පුළුවන් නම් ඒ එකකතාවේ අවසාන ප්‍රතිඵලය එන්නේ ආර්ථිකයට නම් මේ සියලු දෙනාගේම අරමුණ ආර්ථිකය ගොඩනගන්න නම් මේ තුල අපි සියලු දෙනාටම එකතු වෙන්න පුළුවන් කියන එක තමයි මගේ ඒ යෝජනාවේදී තියෙන හරය. ඒ වගේම මම නැවත කියන්නේ මේ අපි පහුගිය කාලේ විශේෂයෙන්ම මේ බැංකු පද්ධතිය ගැන විශාල බියක් ඇති කෙරුවා. මොකද අපි මේ ණය ප්‍රතිවගත කරීමේදී අපි අවසාන තීන්දුවදී අපි ගත්තේ මේ බැංකු පද්ධතිය මේ වැඩපිළිවෙල යද්දී බැංකු පද්ධතිය කඩා වැටේ. ඒ වගේම යම් මිනිස්සුන්ට යම් පණිවිඩයක් දුන්නා මේ සමන්ගේ සල්ලි ටික නැති වෙයි, සමන්ගේ සල්ලි ටික කපයි, සමන්ට එන සේරම දේ නැති කරයි. ඒ නිසා මේ තුල විශාල බයක් ඇති කරනවා. නමුත් අපි ඒ ඉතාමත් සාර්ථකව කළමනාකරණය කරලා අද වෙද්දී බැංකු පන්තිති ඉතාමත් සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීමේ කටයුත්ත අපි යොදලා තියෙනවා. අද මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි වැඩ පිළිවෙල කොහොමද අපි මේක කරා හරහා මේ බැංකු පද්ධතිය තුලින් කොහොමද අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නේ. විශේෂයෙන්ම අපි කවුරුත් පිළිගන්න ඕන අපි කරපු සෑම ආණ්ඩුවකම මේ බැංකු පද්ධතියට විශාල වශයෙන් බලපෑම් කරුවේ රාජ්‍ය ආයතන ටික. මේ රාජ්‍ය ආයතන තුළ තිබ්බ විශාල පාඩු කෝටි බිලියන ගාණක් මේ නඩත්තු අපි අපේ රාජ්‍ය බැංකු හරහා කරන්න කටයුතු කෙරුවා. මේකේ ප්‍රතිඵලය මොකද්ද? අපේ සාමාන්‍ය පාරිභෝගිකයට එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යාපාරිකයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට ලබා ගන්න තියෙන ණයක් අරන් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න තියෙන අවස්ථාව නැති කරන තත්යකට අපේ රාජ්‍ය ආයතන සමහරලාට ගත්තු ණය ප්‍රමාණය ඒ බැංකුවලට බරක් වුණා. ඒ නිසා අපි ඒක නිසා තමයි අපි විශේෂයෙන්ම කිව්වේ මේ රාජ්‍ය ආයතන විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිහිවගතකරණය තුළින් ඒ බැංකුවල තියෙන බලපෑම අඩු කරලා බැංකුවල තියෙන ලාභය වැඩි කරලා ඒ තුළින් රටේ ජනතාවට අවශ්‍ය කරන ණය පහසුකම් ලබා දීලා ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට අපි යන්න ඕන කියන එක මේක අපි පිළිගන්න ඕන. මොකද අපි පහුගිය කාලේ දැක්කම අපි පුළුවන් තරම් රාජ්‍ය ආයතන දුවන්න පුළුවන් තරම් රාජ්‍ය බැංකුවලට තමයි ඒකේ බර දෙන්නේ. මේක අපිට හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර ආයතනවල සේවකෝ 7000යි 8000යි 10000යි. හැබැයි මේකේ පාඩුව බිලියන ගාණක්. හැබැයි ඒක කරන්න තවත් අපි ණය පහසුකම් දෙනවා, තවත් ඉදිරියට ගෙනවා. බලපුවම රාජ්‍ය ආයතන සමහර රාජ්‍ය ආයතන දුර තියෙන බැංකුවලින්. ඒක මේ ප්‍රතිපත්තිය අපෙන් අයින් වෙන්න ඕන. ඒ නිසා තමයි රජයක් විදිහට අපි මොනතරම් අමාරුණත් මේ රාජ්‍ය ආයතන පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිවිරෝධගත කිරීම තුළින් මේ බැංකුවල තියෙන පීඩනය අඩු කරන්න කටයුතු කරන්න අපි කටයුතු කරුවේ. ඒතර මේකෙදි සමහර අවස්ථාවලදී අපිට ප්‍රශ්න එනවා. නමුත් ඒ කෙසේ වෙතත් මම හිතන්නේ අපිට මේකේ යම් ප්‍රතිඵලයක් අපිට ඉස්සරහට ගන්න පුළුවන් වෙයි කියන එක. තවත් එකක් තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕන. මේ දේශීය ආහාර සුරක්ෂිතතාවයට විශේෂයෙන්ම මේ බැංකුවල මේ තියෙන වෙනස්කම් තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා අපිට විශාල සහයෝගයක් ලබා ගැනීම. මොකද පහුගිය කාලේ අපි දැක්කා මේ රටට ආනයනය කිරීම කරද්දී විශාල වශයෙන් ආනයනය කිරීම වැඩි කළ ඩොලර් ප්‍රමාණය රටෙන් එළියට අරිද්දී අපේ දේශීය කර්මාන්ත සියලු දේ කඩා වැටෙනවා. දේශීය නිෂ්පාදනයට සම්බන්ධ සියලු දේ අපෙන් අයින් වෙනවා. හැබැයි අපිට තව තවත් මේ බැංකුපත් ශක්තිමත් වීම තුළින් දේශීය නිෂ්පාදකයට වැඩි අවස්ථාවක් ලබා දුන්නොත් ඒ අයට විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට යම් අවස්ථාවක් ලබා දුන්නොත් ඒ හරහා අපිට මේ අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න හැකියාව එහෙම නැත්නම් වැඩි කරගැනීමේ හැකියාවක් අපිට තියෙනවා කියන එක අපි විශේෂයෙන්ම බලා ගන්න පුළුවන් වෙනවා මේ කාලය තුල. එතකොට ඒ වගේම තමයි මම පහුගිය කාලේ දැක්කේ මේ අපිට තිබ්බ ආනයනය කිරීම සිදුවී විශේෂයෙන්ම අපි දැක්කා අපි විශාල මුදලක් තවත් රටවල් වලට අරිද්දී අපිට තිබ්බ මේ ඩොලර් ප්‍රශ්නේ අපිට තිබ්බ විසඳුම තමයි අපි පුළුවන් තරම් ආනයනය කිරීම කරන්නේ අපි අපෙන් අපනයනය කිරීම වලින් කරන සල්ලි ප්‍රමාණය බල්ලා ආනයනය කිරීම කරලා රටේ ජනතාවට පහසුකම් සපයනවා. මේක නෙමෙයි අපි කරන්න ඕන. පුළුවන් තරම් දේශීය වශයෙන් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල් ටික තියාග කරලා අර ආනයනය කිරීම අඩු කිරීම තුළින් අපේ විදේශ විනිමය ආරක්ෂා කරගන්න ඕන. එතකොට දැන් අපි පහුගිය කාලේ මම දැක්කා මගේ අමාත්‍යංශය අවසර දෙනවා.
නාවක් ඉවත් කරගෙන යනවා. ඒවා දිහා බලපුවාම ඔබතුමාට පේන්නේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් මේ තනම් ඉවත් කරන්නේ නැත්නම් මේ රටේ නිෂ්පාදනය කළ නොහැකි දේවල්.
මෙතන කාණ්ඩ දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩක් තියෙනවා, නිෂ්පාදනය කරන්න බැරි භාණ්ඩක් තියෙනවා. හැබැයි අපේ නිෂ්පාදන ධාරිතාව අපිට අවශ්‍ය කරන ප්‍රමාණය නැත්නම් ඒ යම් අඩුපාඩුව තියෙන ප්‍රමාණය ආනයනය කරන්න තියෙන ඒවත්
තියෙනවා.
අමුද්‍රව්‍ය වශයෙන් ගෙන්නන දේවලුත් තියෙනවා අපේ නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ කෙසේ වෙතත් ඔබතුමාගේ ඉතාමත් හොඳයි ප්‍රශ්නේ. අපි අර අපිට තියෙන මඩුපාඩුව අපි කොයි කාලෙද ඉක්මනින් හදාගන්න කියන වැඩපිළිවෙලට අදාළ අමාත්‍යංශ ටික වැඩ කටයුතු කරනවා නම් අපිට ඒ ආනයනය කිරීම කටයුතු නවත්තන්න පුළුවන්. හැබැයි ඒ එකම මම කියන්න ඕන අපි මේ රට අන්තර්ජාතික වශයෙන් වෙළඳ ගිවිසුම් වලට සම්බන්ධ වෙලා තියෙන රටක්. එතකොට අපි ඒ වෙළඳ ගිවිසුම් වල සහ රට අන්තර්ජාතික වශයෙන් වෙළඳාම් වලට සම්බන්ධ වෙලා තියෙද්දී අපිට විවෘත ආර්ථිකයක් තුළ අපිට මේවා වහන්න බෑ, නවත්තන්න බෑ. එතකොට අපි අනිකුත් බැඳීම් වල අපි බැඳිලා තියෙනවා. ඒ නිසා අපි මේ සැප්තැම්බර් පළවෙනිදාදී වාහන හැර අනිකුත් සියලුම
අපි ආනයන තහනම් කරපු බහන්න නිදස් කිරීමට කටයුතු කරනවා. ඒ තුළින් අපිට යම් තහනයක් ඒ නැත්තම් අපේ ආර්ථික ප්‍රතිපත්තිවල ලෝකයේ තියෙන ප්‍රශ්න එක්ක තියෙන ගැටුම් ඇති කරගන්න නැතුව විශේෂයෙන්ම විවෘත ආර්ථිකය තුළ මේ වැඩපිළිවෙල කරගෙන යන්න අපිට හැකියාව තියෙනවා. මොකද අපි උදාහරණයක් ගත්තොත් අපි අලුතෙන් GSP Plus අපිට සහනය ලබා දීම තුළ අපිට අලුත්යෙන් තවත් අවුරුදු ගානකට ඒ සහනය ලබා දෙන වැඩපිළිවෙලකට අපිට යන්න හැකියාව ලැබුණා. ඒ සඳහා ආයිත්තම් 7000ක් අපිට අපේ රටට අපනයනය කිරීම සඳහා බදු සහන ලබා දීලා තියෙනවා. ඒ රටවල් ඒ කියන්නේ කොමන්වෙල්ත් රටවල් ටික. එතකොට අපිට අවශ්‍ය වෙනවා අපිට විශේෂයෙන්ම එංගලන්තයේ රටවල් එංගලන්තයේ සඳහා අපිට හැබැයි අපි අපේ නිෂ්පාදනය යන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ අපිට තියෙන තරඟකාරීත්වය ඉතාමත් විශාලයි. ඒ තුළ අපේ රටට අපනයනය කිරීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. හැබැයි අපිට මේක හරහා තවත් ඉස්සරහට අපිට ඉස්සරහට තව අපේ නිෂ්පාදනය දියුණු කරගන්න පුළුවන් නම් මේ හරහා රටේ ආදායම වැඩි කරගන්න අවස්ථා විශාල ප්‍රමාණයක් දැන් ඇරමින් පවතිනවා. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන්ම මේ සේරම කරන්න අපි ආර්ථිකය වශයෙන් ඉස්සරහට යන්න නම් මූල්‍ය පද්ධතිය ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේම අපේ බැංකු පද්ධතිය ශක්තිමත් වීම තුළ විතරයි අපිට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඊයේ අපි ඉදිරිපත් කරපු මහ බැංකු පනතත් අද අපි මේ අද පනත තුළ බැංකු පනත තුළත් මේ සාමාන්‍ය රටේ ඉස්සරහට අවුරුදු 25කට තියෙන මේ වැඩපිළිවෙලේ අපි මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරගන්න වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපිට හැකියාව ලැබෙනවා කියන එක ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දී පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුති. ඊළඟට මාරිකා මන්තුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දවසේ මේ විවාදය යන වෙලාව කියන්න ඕන. පෞගිය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පස්සේ මහා බැංකුව කිව්වා ඒ බැංකු පොලි අනුපාත අඩු වෙනවා කියලා. ඒ වුණාට දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් වාණිජ බැංකුවල AWPLR එක අඩු වෙලා නැහැ. මොකද හේතුව ඔවුන් එකපාරට එහෙම කිව්වට අඩු කරන්නේත් නැහැ. දැන් රටට පෙන්නනවා පොලි අනුපාත අඩු වෙලා තියෙනවා. ඒක හරහා මේ නිවාස හදන්න අරම ව්‍යාපාර කරගෙන ණය ගැනීමේ හැකියාව තියෙනවා කියලා. නමුත් අවුරුද්දට අවුරුදු පහට මේ ගත්තු මේ ෆික්ස් ඩිපොසිට් වලට ඔවුන් ගෙවන්න ඕන නිසා බැංකුවේ කියන ගමන් කියන විදිහට කරන්නේ. අපි ඇත්ත වශයෙන්ම කියන්න ඕන දැන් මේ ඔක්කොම විද්‍යාවන් දාලා තමයි කරගෙන යන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද කියලා බලන්න ඕන. දැන් ජනාධිපතිතුමා ඉන්දියාව සංචාරක නියැලෙනවා. හරිද? ගිහිල්ලා මේ ළඟට ගිහිල්ලා විකුණන්නේ. ඉස්සර නම් මෙහෙට ඇවිල්ලා තමයි ගන්නෙ. දැන් අදානි හම්බෙන්න ගිහිල්ලා තියෙනවා. අදානිට මොනවද වික්කේ කියලා අපි දන්නේ නැහැ. IMF එකට ගිහිල්ලා ඇග්‍රීමන්ට් ගැහුවා ඊපස්සේ තමයි අපි දන්නේ. ඒ දන්නෙත් නැහැ. අපි අඬන්න ඕන මේ පාර්ලිමේන්තුව අනේ මේක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ඉවරලා. ඊට පස්සේ එහෙම කේන්ද්‍රීකාල තමයි මේ පාර්ලිමේන්තුවට මූල්‍ය බලය තියෙනවා කිව්වට එහෙම දැනගන්න වෙන. ඒ නිසා
පැහැදිලිවම order please මූලාසනයේ තමක් යෝජනා කරන්න. නලින් ප්‍රධානමන්ත්‍රීතුමා
ශ්‍රී දෙලපිටිය ගරු මන්ත්‍රීතුමා මූලාසන සඳහා යෝජනා කරනවා.
ඔබ ස්තුති මන්ත්‍රීතුමා.
එනිසා පැහැදිලිවම කියන්න ඕන දැන් විකුණලා ඉවර වෙලා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ කේන්ද්‍රිකාල නම් මේක ගන්න වෙන්නේ කෝ ප්‍රජාතන්ත්‍රවාදය කෝ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට. එතකොට කොහෙද මේ ජනමතයට ගරු කිරීමක් කොහෙද තියෙන්නේ? එනිසා දැන් ඉන්දියාවට ගිහිල්ලා ආවයින් පස්සේ තමයි අපිට කේන්ද්‍රිකාල දැනගන්න වෙන්නේ මොනවද ඉන්දියාවට වික්කේ කියලා ඉවර වෙලා. දැන් ඉන්දියාවට වික්කේ මොනවද කියලා මේ දැනගන්න වෙන්නේ ආවයින් පස්සේ. දැන් අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයයි පාර්ලිමේන්තුවේ තියෙන මූල්‍ය බලය විනාශ කරලා නම් මේ ගමන යන්න හදන්නේ නැවත මේ රට ගොඩ දා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව අපි තාම ණය ගෙවලා නැහැ. ණය ගෙවන්න පටන් අරන් නැහැ. ගිය අවුරුද්ද විතරක් ඩොලර් බිලියන 4.5ක් ණය ගෙවන්න තිබ්බා. ණය ගෙව්වේ නැහැ. මේ සෙල්ලම් ඔක්කොම දාන්නේ ණය ගෙවන්න නැතුව. දැන් නුදුරු දවසක ණයවලට මොරටෝරියම් එකක් කැපිටල් එකට හම්බුණත් ඉන්ට්‍රස්ට් එකට මේ වාරික ගෙවන්න සිද්ධ වෙනවා. මේ වගේම ඉම්පෝට් අරින්න සිද්ධ වෙනවා. දැන් අරගෙන යනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ නිසා මේක ණය අරගෙනයි විකුණලායි නම් මේ ආර්ථිකය හදන්න යන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට අපි අහනවා කො ජනාධිපතිතුමා ආවිල්ලා අවුරුද්දක් වෙනවා. කෝ අලුතෙන් ආපු ආයෝජන ජාත්‍යන්තරයෙන් ලැබුණු ආයෝජන කෝ ප්‍රධාන කෝ ඒ මොකුත් නැහැ.
විකිණිල්ලයි මේ නැගෙනිල්ලයි තමයි. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති අපේ සහයෝගය ඉල්ලනවා නම් මේ රට අලුත් ලෝකයට ගැලපෙන වෙළඳ පොලක් විවෘත කරන්න ඔබතුමන්ලා ව්‍යාපෘති ආරම්භ කරන්න අපි සහයෝගය දෙන්නම්. දැන් රාජ්‍ය නවන විශ්වවිද්‍යාල මේක මගේ පෞද්ගලික මතය මම කියන්නේ රාජ්‍ය නවන විශ්වවිද්‍යාල ආරම්භ වෙන්න ඕන. මොකද හේතුව අවුරුදු ඩොලර් බිලියන 3ක් විතර රටින් පිටට යනවා. ඒක නවත්ත ගන්න ඕන. ඒ වගේම මේ කලාපේ මේ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න නම් ඒව දිරිගන් වල පටන් ගන්න ඕන. කොහ මූල්‍ය ආයෝජන කලාව පටන් අරන් තියෙනවද? ඒ වගේම තොරතුරු තාක්ෂණ ආයෝජන කලාව පටන් අරන් තියෙනවද? ඒ වගේම තමයි අපි දන්නවා ශ්‍රී ලංකන් එයාලයින් එකේ වැඩියෙන්ම යන්නේ දකුණු ඉන්දියානු මේ පැසෙන්ජර්ස්ලා. එතකොට දැන් අපි මහලදිවයින වගේ කුඩා රටකට අපේ අලුතෙන් තව ඉස්පිරිතාල හදන්න බෑ. කෝ ඒ වෙළඳ පොළ අපි විවෘත කරලා තියෙනවද ලංකාව ඇතුලේ? ඒ නිසා ඒව අලුත් ව්‍යාපෘති ගේන්නේ නැතුව දැන් මේව කරලා මේ රට ගොඩ දාන්න හිතනවා නම් අපි පිටාව පැහැදිලිව කියන්න ඕන ඒක වෙන්නේ නැහැ කියලා. අනිත් එක මේක මහා පුදුම රටක්නේ. දැන් ඊයේ ටෙලිකොම් එකේ චෙයාර්මන්ව මේ බෝඩ්රූම් කුමන්ත්‍රණයකින් අයින් කරනවා. ඇයි? මේ රටේ ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී දත්ත තියෙන රජයට හිමි කොටස් ටික විකුණන්න සභාපති විරුද්ධ වුණාම එයාව බෝඩ්රූම් කුමන්ත්‍රණයකින් අයින් කරනවා. ඊට පස්සේ අල්ලේ නටවන්න පුළුවන් කෙනෙක්ව දානවා. මෙන්න මේව තමයි රට දුවන්නේ. අනිත් පැත්තෙන් බලන්නකෝ හොරකම ඉස්මත්තරම ගිහිල්ලා තියෙන්නේ. හරිද? දැන් විදුලි බල ඇමතිවරයා කියනවා මේ කෘෂිකර්මාන්තර වතුර දෙන්න එපා කියලා. විශේෂයෙන්ම වලව වම් ඉවුර වගේ ගත්තාම. හැබැයි කෘෂිකර්මාන්ත ඇමතිවරයා ඉල්ලනවා මට වතුර ඕන කියලා ඉවරලා. දැන් කවුද තීන්දුවක් දෙන්නේ? වාරි මාර්ග අමාත්‍යාංශය තීන්දුවක් දෙන්න පුළුවන්ද? අනිත් පැත්තෙන් දැන් බාල ඖෂධ කියලා මිනිස්සු මැරෙන්නේ. හරිද? දැන් අර බූපි වැකියන් කියන වැක්සින් එක ඇතුළුව තවත් වැක්සින් ගණනාවකට ටෙන්ඩර් නැතුව හදිසි මිලදී ගැනීම කියලා රුපියල් මේ බිලියන 3.2 මේ ගෙනාවා. දැන් මේව පාවිච්චි කරන්න බෑ. 10%ක් විතර කොමිස් ගිහිල්ලා තියෙනවා මේකෙන්. දැන් උත්සාහයක් තිබෙමින් පවතිනවා. අපි කියනවා ජනාධිපතිතුමාට මේ හොයලා බලන්න. දැන් මේ හදිසි මිලදී ගැනීම හරහා එම බෙහෙත් වර්ගම ඩබල් කරලා ඒ කියන්නේ බිලියන 6.4කට ගේන්න යනවලු. එතකොට මේ අපරාධය කරන්න කාටද? අපිට කියන්න තියන්නේ මල්ශාලා සෙන්ියන්ගේ සංගමයේ කියයි හොඳම සෞඛ්‍ය ඇමතිතුමා ඉන්නේ අපේ රටේ කියලා ඉවරලා. ඉතින් ඒ නිසා මේවා නවත්තන්න නැතුව මේ රට ගොඩ දාන්න බෑ. අලුත් ආදායම් ගේන්නෙත් නැත්තම් විකුණලා මේ ණය අරගෙන හොරකම් කරලා කොහමද රට හදන්නේ? දැන් බලන්න, දැන් වෙළඳ ඇමතිතුමා ගියා. දැන් තිරිඟු පිටිවලට ආනයන පාලනයක් දාලා තියෙනවා. ඒක හරහා ඒකාධිකාරයක් දීලා තියෙනවා කොම්පැනි දෙකකට. අනිත් අයට ගේන්න බෑ. කෝ තරංගකාරී වෙළඳ පොළ. දැන් ඕන් රුපියල් 210කට තිරිඟු පිටි කිලෝවක් විකුණන්නේ. ආණ්ඩුවට ගෙවන බද්ද රුපියල් 3යි. එතකොට මිල නියාමනය කරන්නේ කවුද? තරංගකාරී වෙළඳ පොළක් තිබ්බේ නැත්තම් ඒදගොල්ලෝ කතා කරලා මේ ඒගොල්ලන්ට ඕන ගණන් වලට විකුණනවා. එතකොට ජනතාවේ ගෙවන්න ඕන. එතකොට ඒකේ ඒගොල්ලන්ට ඒකාධිකාරය දීම හරහා කුට්ටිය ගියේ කොමිස් කුට්ටිය ගියේ කාටද? ඒක එලි කරන්නකෝ. කියන්නේ නැහැ නේ වගේ නැහැ. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මේ ආණ්ඩුව මේ මාධ්‍ය සෙල්ලම් වලින් බොරු ප්‍රචාර වලින් ඒ වගේම බොරු ඉලක්කම් වලින් මේක ගෙනිච්චට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකය ලැබෙනකොට ඔවුන් කියලා තියෙන කොන්දේසි ක්‍රියාත්මක කරනකොට රටෙන් ඩොලර් එළියට යනකොට එළියට යන්න වේවි. හරිද? ඊට පස්සේ ණය වාරික ගෙවන්න ආරම්භ කරන්න සිද්ධ වේවි. ඒ වගේම මම වැරදි නම් මුදල් රාජ්‍ය ඇමතිතුමාට මේ නිවැරදි කරන්න පුළුවන්. අපි දන්න විදියට අපනයනය ඇඟලුම් අපනයනය විශේෂයෙන්ම 10%කුත් 23කුත් අතර ප්‍රමාණයකින් ඩික්‍රීස්යක් වෙමින් පවතිනවා. එතකොට ඩොලර් ආදායම තව අඩු වෙනවා. එතකොට කොහෙන්ද කරන්නේ? ඒ ඩොලර් ආදායම අඩු වෙනකොට දැන් මෙතුමාලා උත්තර දේවි සංචාරක කර්මාන්තයෙන් සහ මොනවාද මේ විදේශගත ශ්‍රමිකයන් එවන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා කියලා. ඔව්. එතකොට ඒ දෙක ගැලපුණා කියමුකෝ. එතකොට ණය ගෙව්වහම ඊළඟට මේ ආනයනයට මේ මුදල් ගියාම කොහෙන්ද මේ ඉතුරු මේ දේවල් එන්නේ? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන දැන් මේ ආණ්ඩුව කරගෙන යන ප්‍රෝඩාව මේ ප්‍රෝඩාවම තමයි දිගින් දිගටම කරගෙන යන්නේ. දැන් මේ රට බංකොලොත් වෙච්ච විදිය හොයන්න කියලා අපි ඉල්ලුවම කමිටුවක් දාලා තියෙනවා. කපුටගේ ගෝලියෝ දාලා තියෙන්නේ. කපුටක ගෝලිය දාලා මේ රට බංගලොත් කරපු අය හොයන්න පුළුවන්ද? ඒගොල්ලෝ හොයයිද නිවට් කබ්‍රාල්ලා මේ සල්ලි අච්චු ගන්න මේ උපදෙස් දෙන්න විදිය? උද්දමනය වැඩි කරන්න මේ ඒකාධිපති විදියට තන තීරණ අරගෙන කරපු විදිය කියයිද මේකල හොයයිද දැන් අත්ත වශයෙන්ම දැන් රජයට උවමනාවක් තියෙනවා නම් මේ රට මූල්‍ය වශයෙන් බංකොලොත් උනේ කොහොමද සහ කරේ කවුද කියලා හොයන්න ඒක බාර දෙනවනේ විපක්ෂයට ආමතරමින් බහුතර විපක්ෂයට දෙනවන හැමෝම දාන්න බැරි නම් සභාපතිගම විපක්ෂයට දෙන්න ඕන ඒ එහෙම දෙන්න කල්පනාවක් ඌමනාවක් මේ කණ්ඩායමට නැහැ ඒ නිසා මුදල් රාජ්‍ය හැමතුමනි අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරන්නේ ආයෝජන කියන්න දැන් මම ඔබතුමාට උදාහරණයක් දෙන්නම් හරිද දැන් කොළඹ නගරයේ තියෙනවා ගෙවල් 74000ක් නාගරික වතු නිවාස ඔවුන්ට ඔප්පු නැහැ හරිද ඒ නිසාම ඔවුන්ගේ දරුවන්ට ඉහළ ප්‍රමිති අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ ත්‍රිවිල් එලවන තාත්තගේ පුතා ත්‍රිවිල්මයි එලවන්න වෙන්නේ. ස්වයන් රැකියා කරන අම්මගේ දුවට ස්වයන් රැකියාම තමයි කරන්න වෙන්නේ. හැබැයි මේ ගෙවල් 74000 අක්කර 10 ගානක් පුරා වීදිලා තියෙනවා. ඒතොර මේ ඉඩම් গোল্ডන් ඉඩම් මේවා ආර්ථික නගරයේ තියෙන ඉඩම් ඔහම වතු නිවාසෙද අපි තියන්න ඕන. ජනාධිපතිතුමාට මේක අපි එක දවසක් කොහොම එතුමා පිළිගත්තා. හැබැයි වැඩ පිළිවෙලක් නැහැ. දැන් පෙට්‍රෝලියම් එකට තරගකාරී වෙළඳපොළක් විවෘත කරලා තියෙනවා නම් ඉදිරියේදී රිෆයිනරිස් ඒ පුද්ගලික අංශ වලින් ගේනවා නම් කොළොන්නාව තෙල් සංස්ථාවක් තියෙනවද අක්කර 102ක් තියෙනවා පර්චක් මිලියන 5ක් ගානේ ඒ හරි යන්නේ රජයේ කර්මාන්ශාලාවක් තියෙනවා මේ අක්කර 9ක් 9ක් 11ක්ද මට හරියට මතක නැහැ ඉතින් මේ මූල්‍ය නගරයන් බවට පරිවර්තනය කරන ආයෝජන ගෙන මේ පමණයි රට දිනු කරන්න
පුළුවන් member you have 2 more minutes
okay එතකොට ඒ වගේම තමයි දැන් අපි කොළඹ නගරය කියන්නේ කොළඹ නගරය විතර නෙමෙයි මේ තදාසන්න ප්‍රදේශ ටික ආයෝජන සඳහා සුදුසු ස්ථාන හඳුනගෙන ආයෝජන ගෙන එන්න ඔබතුමන්ලා වැඩ මේ වැඩපිළිවෙලක් හදන්න අපි සහයෝගය දෙන්නම් හැබැයි ණය ගන්න අපිට උස්සන්න බෑ විකුණන්න අපිට උස්සන්න බෑ හරිද අනිත් එක විකුණන්න අත උස්සන්න කියන කොහොමද විකුණලා ඉවරලා ඇවිල්ලා අඩු ගන්න විකුණන්න කලින් කියන්නකෝ දැන් මේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා වැඩබලන මුදල් අමාත්‍යවරයා හැටියට ඔබතුමා දන්නේ නැහැ ඊයේ රාත්‍රියේ ඉඳලා මේ වෙනකන් ඉන්දියාවේදී අපේ රටේ මොන මොන දේපළද විකිණෙන්නේ කියලා ඉවරලා අපි ලබන සතිය විතර නාහෙන් අඩන්න ඕන ඒක දෙන්න කියලා ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මේ කණ්ඩායමට එහෙම දැක්මක් නැහැ නයන් රෝල් ගහලා ගියාම අන්තිමට ගෙදරත් සින්න වෙන තත්ත්වයක් තමයි එන්නේ. ඒ තත්ත්වේ කරා තමයි අපි මේ ලං කරගෙන ඉන්නේ. දැන් කියයි පෙට්‍රල් පෝලිම නැහැ. ඔන්න ගෑස් පෝලිම නැහැ. ඔන්න කරන්ට් කපන්න නැහැ කියලා ඉවරලා. මේ සාක්කුවේ රුපියල් 500කට විදලා අනිත් සාක්කුවට රුපියල් 50ක් දීලා ඒ 50 තමයි පෙන්වන්නේ. 450ක් පාඩු වෙලා තියෙන උදාහරණයක් විදිහට. ඒක ගැන කතා කරන්න කවුරුවක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මේ ණය ගැනීමලයි විකිනෙලෙනුයි කරගෙන යන මේ ප්‍රෝග්‍රෑම් නවත්තන්න. ඒ වෙනුවට දීර්ඝ කාලීන කෙටි කාලීන මේ වැඩපිළිවෙල හදන්න. දැන් ජනාධිපතිතුමා කිව්වා ඩොලර් බිලියන 83යි අපි ණය වෙලා තියෙන කියලා ඉවරලා. මට ඒ කියන විදියෙන්ම තේරුණා තව හතක් විතර ණය ගන්න සෙට් වෙන්නේ ඔය. නැද්ද මේ අපි එතුමාව දන්නවනේ. හරිද ඒ 83 90 වුණාම කමක් නැහැ වගේ ලයින් එක තමයි ඉන්නේ ඒ නිසා දැන් ඊළඟට යාවි ආසියානු සංවර්ධන බැංකුවට ලෝක බැංකුවට පැරිස් ක්ලබ් එකට ණය ගන්න තියෙන හැම තැනකින්ම දැන් මැච් එක ගහන්න හදන්නේ මේ වාරික ගෙවන්න තව ණය අරගෙන දැන් අත් වශයෙන්ම මේක පිපිරුනේ මේසා විශාල ප්‍රමාණයක් ණය ගැනීම නිසා එතකොට එහෙම පිපිරිච්ච එකට తాවකාලික විසඳුමක් ලබා දෙන එක ඕන හැබැයි කොහොම දීර්ඝකාලීන විසඳුමක් කෝ නෑ නැගිල්ල අඩු කරන එක දැන් මම දැක්කා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා කියනවා මේ කාලයක් ඇවිලු යුරෝපයේ අය මෙහෙ වැඩට නෑ ඒ කියන්නේ මේ ගෘහ සේවිකාවන් විදියට එන තත්ත්වයක් මතුවේ මම දන්නේ පිස්සු විකාරද කියවන්න කියලා ඉල්ලලා හරිද කොයි ලෝකෙ ජීවත් වෙනවද කියලා අත්ත වශයෙන්ම දකුණු වෙරළ තීරයේ ඉන්න කොල්ලෝ ඊනෙන් දකින්නේ ලංකාවට එන සුද්ධියක් අසාද බඳලා කොහොමද ඒ රටවලට යන්න කියලා ඒ නිසා මේවා කියන්න නැතව ගොඩක් දේවල් කියන්න පුළුවන් හරිද ඉතින් ඒ නිසා මම තවදුරටත් කියන්නේ ණය ගැනීම සීමා කරන්න විකිරිල්ල නවත්තන්න බොහොම ස්තුතියි
ඔබතුමාට